1967 තරා දිනයකදී විද්‍යාඥයෝගයක් අහස නිරීක්ෂණය කරමින් ඉන්නකොට ඔවුන්ගේ රේඩියෝ තරංග නිරීක්ෂණවලට හසු වුණ අමුතු ආකාරයක වස්තුවක්. මේ වස්තුවෙන් ඇත්තරම නිකුත් වුණේ තරංග ස්පන්දන විදිහට, එහෙම නැත්නම් පල්ස් විදිහට. ඒ අනුව මේගොල්ලෝ මේ වස්තු විශේෂය පල්සාර් කියලා නම් කරා. අපි අද SkyLK podcast එකෙන් කතා කරන්න යන්නේ මේ පල්සාර් කියන වස්තු විශේෂය ගැන. මම අනුරාධ ජයතිලක skylk.com වෙබ් අඩවිය වෙනුවෙන්.
මම ප්‍රසන්න දේශප්‍රිය තාරකා විද්‍යා හා අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රයේ.
මම මදෝෂ දඩිගමුව SkyLK වෙබ් අඩවිය.
මම කලින් කිව්වා 1967 එක්තරා දිනයකදී විද්‍යාඥයන් හස නිරීක්ෂණය කරමින් ඉන්නකොට එක්තරා වස්තු විශේෂයක් හම්බුණා කියලා. මදෝෂ, මොකද්ද මේ කතාව?
ඔව්, ඇත්තටම මේක මේ පටන් ගන්නේ මේ හරියටම දිනේ වශයෙන් කියනවා නම් 1967 අගෝස්තු 6 වෙනිදා. මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මේ එංගලන්තයේ කේම්බ්‍රිජ් කියන යුනිවර්සිටි එකේ මුලර්ඩ් රේඩියෝ ඇස්ට්‍රොමී ඔබ්සර්වේටරි, එහෙම නැත්නම් මුලර්ඩ් රේඩියෝ තාරකා විද්‍යා ඔබ්සර්වේටරි එකේදී තමයි ඇත්තටම මේ දේ සිද්ධ වෙන්නේ. මෙතෙන්දී මේ ඔබ්සර්වේටරි එකේදී විද්‍යාඥයින් පිරිසක් එකතු වෙලා ඉවරලා, ඒ කියන්නේ එක රිසර්ච් එකක් විදිහට තමයි මේක කරේ. එතෙන්දී එක හිටියා PhD අපේක්ෂක ශිෂ්‍යාවක්. එයාගේ නම තමයි ජොසලින් බෙල් කියලා කියන්නේ. මෙයාට මේ එක පාටම හම්බුණා තරංග රටාවක්. මේ තරංග රටාව කියන්නේ විශ්වයේ ඉඳන් එන එකක්. මේක සැහෙන අමුතුයි. කියන්නේ ඒගොල්ලන් බලාපොරොත්තු වෙච්ච මේ තරංග රටාව නෙමෙයි, මේගොල්ලන්ට මේ හම්බෙලා තිබ්බේ. ඊට පස්සේ මේ හරියට මේගොල්ලන්ට කියා මේ හිතා ගන්න බැරුණා මොන වගේ මේ සෝස් එකකින්ද, එහෙම නැත්නම් මොන වගේ සංසිද්ධියක් හින්දාද මේ වගේ තරංග රටාවක් ඇති වෙන්නේ කියලා. දැන් මේ සිද්ධිය වුණේ අගෝස්තු 6 වෙනිදා 1967. ඊට පස්සේ ආයි නොවැම්බර් මාසෙකදී ආයි දවසක මේ වගේම තරංග රටාවක් එන්න ගත්තා. දැන් මේකත් අර කලින් ආ වගේම මේ ගොඩක් දුරට සමාන තරංග රටාවක්. ඒ කියන්නේ මේ තරංග රටාව ඇවිල්ලා ඇත්තටම එකම රටාවකින් යන තරංග රටාවක්. ඒ කියන්නේ මේක රටාව ඇත්තටම වෙනස් වෙන්නේ නැහැ. ඒක හින්දා මේ තියෙන මේ රටාව හින්දාම මේ තරංග රටාවට පල්ස් කියන නම ආවා. දැන් මේ විදිහට තමයි ඇත්තටම මේ පල්ස් එක මේ පල්ස් කියන මේ නම ආවේ ඇස්ට්‍රොනොමි වලට.
ඔව් මදෝෂ, දැන් මදෝෂ කිව්වා ඒ යම්කිසි රටාවක් හම්බ වුණා කියලා. මේ රටාව කොහොමද ඒගොල්ලෝ ඇත්තටම පැහැදිලි කරන්න පුළුවන් උනේ?
මේ රටාව පැහැදිලි කරන්න, කියන්නේ මොන වගේ දෙයක් හින්දාද මේක ඇති වෙන්නේ කියලා කියන දේ පැහැදිලි කරන්න ගොඩක් සයන්ටිස්ට්ලා ඒ කාලේ උත්සාහ කරා. දැන් ඇත්තම කියනවා නම් දැන් ඒ කාලේ හැටියට මේක ටිකක් අර ලොකු අභිරහසක් වගේ දෙයක්, නිකන් අලුත් සොයා ගැනීමක් වගේ දෙයක්. මොකද මෙහෙම දෙයක් මේගොල්ලන් මේ වගේ තරංග රටාවක් මේගොල්ලන් මීට කලින් දැකලා තිබුණේ නැහැ. ඔය අතරේ මෙහෙම එක එක අය එක එක විදිහට මත පළවෙද්දි සමහර කට්ටිය කියන්න ගත්තා මේක මේ පිටසක් වලින් ආපු තරංග රටාවක් වෙන්නත් පුළුවන් කියලා. දැන් ඒ වුණාට දැන් මේ පරීක්ෂණය ඇත්තම මේ බාර වෙලා තිබ්බේ ප්‍රොෆෙසර් ඇන්ටෝනි හෙවිෂ් කියන මහාචාර්යවරයාට. එයා ඉදිරිපත් කළ අදහස් තමයි දැන් එහෙම පිටසක් වලින් එන තරංගයන් නම් ඒකේ මීට වඩා ලොකු වෙනසක් තියෙන්න ඕනේ කියන එක. මොකද එයා එහෙම තර්කයක් විදිහට දැක්කුවේ ඒ වගේ පිටසක් වලින් එන තරංගයක් නම් ඒක යම්කිසි තාරකාවක් වටා පරිභ්‍රමණය වලින් පවතින මේ අපේ පෘථිවිය වගේ වස්තුවක් වෙන්න ඕනේ කියන එක. දැන් එහෙම වුණාම ඒ වගේ තැනක ඉඳන් මේ වගේ තරංග රටාවක් එනවා නම් ඒකේ මේ ෆ්‍රීකවන්සි එක එහෙම නැත්නම් සංඛ්‍යාතය වෙනස් වෙනවා. නමුත් දැන් මේගොල්ලන්ට හම්බෙලා තියෙන රේඩියෝ තරංග රටාවේ එහෙම ෆ්‍රීකවන්සි වෙනසක් තිබුණේ නැහැ. ඒකෙන් හින්දා මේ පිටසක් වලින් මේ තරංග එනවා කියන එක ඒ මතය බිඳලා ගියා. ඊට පස්සේ ඉදිරිපත් වුණු මතයන් වලින් ගොඩක්ම අපි දැනටත් පිළිගන්න මතය වෙලා තියෙන ඇත්තම මේක සයන්ටිස්ට් කෙනෙක්. එයා ඇත්තම තාරකා භෞතික විද්‍යාඥයෙක්. එයාගේ නම තමයි ටොමි ගෝල්ඩ් කියලා කියන්නේ. මෙයා එක්තරා මේ එක මොඩල් එකක්, එහෙම නැත්නම් එක තියරි එකක් ඉදිරිපත් කරා මෙන්න මේ විදිහට මේ වගේ තරංග රටාවක් ඇති වෙන්න පුළුවන් කියලා. මේක තමයි ඇත්තම මේ අපි අද වුණත් පල්සාරයක් කියන්නේ පැහැදිලි කරද්දි යොදාගන්නේ.
ඔව් මදුෂ, දැන් ඒ මදුෂ කියපු පරීක්ෂණයෙන් පස්සේ ටොමි ගෝල්ඩ් කියන විද්‍යාඥයා මේ යම්කිසි එයාගේ තියරි එකක් ඉදිරිපත් කරා කොහොමද මේ පල්සාරයක මේ අපි දකින පල්ස් එක ඇති වෙන්නේ කියලා. ඒ තියරි එකට අපි කියනවා මේ ලයිට් හවුස් තියරි කියලා, එහෙම නැත්නම් ප්‍රදීපාගාර ආකෘතිය කියලා. දැන් මේ ප්‍රදීපාගාර ආකෘතිය කොහොමද මේ මදුෂ ටොමි ගෝල්ඩ් පැහැදිලි කරේ අතර?
දැන් ටොමි ගෝල්ඩ් කියන පුද්ගලයා කියන හැටියට මේ ඇවිල්ලා තියෙන සිග්නල් එක, එහෙම නැත්නම් රේඩියෝ තරංගය යම්කිසි ආකාරයක පිටත අභ්‍යවකාශයේ තියෙන වස්තුවකින් ආපු දෙයක්. එයා කියන්නේ මේක මේ වගේ තරංගයක් එන්නේ නියුට්‍රෝන තාරකාවකින් කියලා. දැන් ඊට කලින් අපිට පැහැදිලි කරන් ඉන්න නම් මොකද්ද මේ නියුට්‍රෝන තාරකාවක් කියන්නේ කියලා. සමහර අය නම් දන්නවත් ඇති දැනටම නියුට්‍රෝන තාරකාවක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සරලව කිව්වොත් එහෙම නියුට්‍රෝන තාරකාව හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම නියුට්‍රෝන වලින්. ඒක හින්දම තමයි මේ තාරකාවට නියුට්‍රෝන තාරකාවක් කියලා කියන්නේ. දැන් ඇත්තම නියුට්‍රෝන තාරකාවක් හැදෙන්නේ සූර්යයක් ගත්තාම, ඒ කියන්නේ යම් කිසි ආකාරයක තරුවක් ගත්තාම ඒක තරුව විනාශන ආකාර කීපයක් තියෙනවානේ. මේක ගැන මම හිතන්නේ මීට කලින් අපි කතා කරලා තියෙනවා. එක ආකාරයක් තමයි මේ සුපර්නෝවා පිපිරුමකින් තාරකා විනාශලා යනවා. එතෙන්දී මේ තාරකාව එහෙම විනාශලා යන තාරකාවේ හරය නියුට්‍රෝන තාරකාවක් විදිහට පත් වෙනවා. ඒ කියන්නේ ඒ සම්පූර්ණ හරය හැදිලා තියෙන්නේ නියුට්‍රෝන වලින්. මේ වටේ කොටස පුපුරලා ගියත්, ඒ කියන්නේ සුපර්නෝවා පිපිරුමකින් සම්පූර්ණ තරවම විනාශලා ගියත්, ඒකේ අර නියුට්‍රෝන වලින් හැදිලා තියෙන හරය ඉතුරු වෙනවා. මේක තමයි අතන මේ නියුට්‍රෝන තාරකාවක් කියලා කියන්නේ. එතකොට දැන් සාමාන්‍ය තාරකා වගේ නෙමෙයි මේ නියුට්‍රෝන තාරකා ඝනත්වයෙන් සෑහෙන වැඩි. ඒ වගේම තමයි මේක මේ නියුට්‍රෝන තාරකා ගොඩක් අරය ගත්තාම සෑහෙන කුඩා අරයක් තියෙන්නේ අනිත් තාරකාත් එක්ක බලද්දි. ඒ කියන්නේ කිලෝමීටර් වලින් කියනවනම් කිලෝමීටර් 16ක් 15ක් ඒ වගේ අතර ප්‍රමාණයක් අරයක් තමයි මේ නියුට්‍රෝන තාරකාවට තියෙන්නේ. ඒ වගේම තමයි මේ චුම්බක ක්ෂේත්‍රයත් සෑහෙන වැඩි. දැන් මේවා තමයි අතන මේ නියුට්‍රෝන තාරකාවක තියෙන characteristic එහෙම නැත්නම් ගති ලක්ෂණ වෙන්නේ. දැන් එතකොට මේ ටොමි ගෝල්ඩ් කියන පුද්ගලයා කියන හැටියට මේ තියෙන නියුට්‍රෝන තාරකාවක ලක්ෂණත් එක්ක බලද්දි ඒ නියුට්‍රෝන තාරකාව අවට තියෙනවා charged particles. ඒ කියන්නේ අයනීකරණය වෙච්ච particles. එහෙම නැත්නම් අංශු සැහෙන ප්‍රමාණයක් විසිරලා තියෙනවා එක පොදියක් විදිහට. අනිත් දේ තමයි නියුට්‍රෝන තාරකාවක තියෙන මේ තමා වටා කැරගෙන වේගය සෑහෙන වැඩි. එහෙම වුණාම වෙන්නේ අර වටේ තියෙන මේ අයනීකරණය වෙච්ච අංශුත් මෙයත් එක්කම සෑහෙන වේගකින් කැරගෙනවා. ඒ කියන්නේ කැරගෙන වේගය සෑහෙන ප්‍රබලයි. කෙරවලේම තියෙන අංශු ගත්තාම මේ අයනීකරණය වෙච්ච අංශු කැරගෙන වේගය ආලෝකයේ වේගයට ගොඩක් දුරට ආලෝකයේ වේගයට සමානයි. දැන් එහෙම වුණාම මේ නියුට්‍රෝන තාරකාවේ තියෙන අධික චුම්බක ක්ෂේත්‍රයත් හේතු කොටගෙන මේ වගේ මේ අවස්ථාවකදී ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන්, ඒ කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණ පිට කරන්න ගන්නවා. මේ පිට කරන විකිරණ අපේ පෘථිවිය හරහා ගියොත් තමයි අපිට ඒ වස්තුව පල්ස් එකක් විදිහට පේන්නේ. ඒ විදිහට තමයි මේ ටොමි ගෝල්ඩ් කියන පුද්ගලයා එයාගේ අර ලයිට් හවුස් මොඩලයක් එක්ක මේ පල්සස් කියන දේ පැහැදිලි කරන්නේ.
දැන් මදුෂ කිව්ව අර ඒ නියුට්‍රෝන් ස්ටාර් එකේ බීම් එක අපේ පෘථිවිය පැත්තට හැරුණාම තමයි මේ කියන්නේ ලයිට් හවුස් එක කියන අර ඒ ඉෆෙක්ට් එක ඇවිල්ලා තමයි අපිට පල්සාර එකක් විදිහට පේන්නේ කියලා. හැබැයි දැන් මෙහෙම පේන්න නම් ඒ බීම් එක අපේ පෘථිවිය පැත්තට තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් තරුව මේ අපේ ඒ අදාළ බීම් එක පෘථිවියෙන් ඉවතට ගියොත් එහෙම අපිට ඒක පල්සාරයක් විදිහට පේන්නේ නෑ නේද?
ඔව්, ඇත්තටම හොඳ මේ කරුණ මතක් කරේ. මේ ඒ කියන්නේ හැම නියුට්‍රෝන තාරකාවක්ම පල්සාරයක් වෙන්නේ නැහැ. හැබැයි හැම පල්සාරයක්ම නියුට්‍රෝන තාරකාවක්. ඒ කියන්නේ දැන් වා කිව්වා වගේ නියුට්‍රෝන තාරකාවෙන් නිකුත් කරන මේ පල්සස්, එහෙම නැත්නම් රේඩියෝ තරංග පෘථිවිය හරහා ගියොත් තමයි, ගියොත් විතරයි අපිට ඒක පල්සාරයක් විදිහට පේන්නේ. එහෙම නැතුව වෙන පැත්තකින් ගියොත් එහෙම, පෘථිවියට එහා පැත්තකින් ගියොත් එහෙම අපිට ඒක මේ පල්සාරයක් විදිහට හඳුන ගන්න විදිහක් නැහැ.
ඔව්, දැන් අපි කතා කරපු නියුට්‍රෝන් ස්ටාර්ස් ඇත්තටම මේ මදුෂ කිව්වා සෑම පල්සාරයකම නියුට්‍රෝන් ස්ටාර් එකක් කියලා. සමහර අවස්ථාවලදී ඔය නියුට්‍රෝන් ස්ටාර්ස් අයිති වෙන්න පුළුවන් මේ ද්විත්ව තරු පද්ධතියකට, ඒ කියන්නේ බයිනරි ස්ටාර් සිස්ටම් එකකට. දැන් මේ වගේ වුණහමත් පල්සාරයක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. දේශප්‍රිය, දැන් පල්සාස් කැටගරයිස් කරලා තියෙනවනේ, බෙදලා තියෙනව නේද එක එක වර්ගවලට, ඒ කියන්නේ ඒවා පවතින්න පුළුවන් ක්‍රම අනුව?
පල්සාස් වර්ග තුනකට මුලින්ම බෙදලා දක්වනවා. ප්‍රධාන වශයෙන් වැදගත් වෙන මෙමෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි රොටේෂන් පවර්ඩ් පල්සාස් කියන්නේ. මේ පල්සාස් වල විශේෂත්වය තමයි ඇත්තටම මේ වැඩිපුර මේවා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකක්. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණ තමයි මේව පිට වෙන්නේ. මේ වගේ මේ අර පල්ස් රේට් එක කියන්නේ, ඒ කියන්නේ අර සංඛ්‍යාදයක් තියෙනවානේ මේ නිකුත් කරන මේ කාලේ තප්පර ඉතාමත් අඩු කාලයක් තමයි තියෙන්නේ. අනිත් වර්ගය තමයි මේ එක්ස්රේ පල්සස්, නැත්තම් මේ ඇක්‍රීෂන් පවර්ඩ් පල්සස් කියන්නේ. මේවා වෙනස තමයි මේවා මේ එක්ස්රේ මත පදනම් වෙච්ච විකිරණ තමයි මේවා නිකුත් කරන්නේ. ඒක මේවා අර මේ සංඛ්‍යාතයේ ඉතාමත් අඩුයි, කියන අර කාලය ගොඩක් ඉතාමත් අඩු කාලකින් තමයි මේවා නිකුත් වෙන්නේ. නමුත් එක්ස්රේ පල්සස් උඟක් කාලයට තියෙන්නේ ද්විත්වතරු පද්ධතියක් විදිහට, නැත්තම් මේ බයිනරි ස්ටාර් සිස්ටම් එකක් විදිහට. මේවෙන් එක වස්තුවක් එක්ස්රේ පල්ස එක විදිහට, අනිත් එක සාමාන්‍ය තරුවක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. මේවා විශේෂයෙන්ම එක්ස්රේ කිරණ තමයි මේ එමිට් කරන්නේ එක්ස්රේ පල්සස්. එතකොට කලින් සඳහන් කරපු රොටේෂනල් පවර්ඩ් පල්සස් වලට වඩා මේවේ ඉන්ටෙන්සිටි පීරියඩ් එක පොඩ්ඩක් වැඩි. මේ පිරිඩ් එක මිනිත්තු කිහිපයක් දක්වාත් වෙන්න පුළුවන්. නමුත් රොටේෂන් පවර්ඩ් පාස් එක මේ පාස් රේට් එක හුඟක් අඩුයි. විශේෂ වෙනසකටද කියලා තියන්නේ ඒක තමයි.
අනිත් එක ඇත්තටම මේ දේශප්‍රිය ඔය එක්ස්රේ පල්සස් සහ මේ තව ජාතියක් තියෙන මැග්නීටස් පල්සස් කියලා මේ මේවා ගැන තාම කියන්නේ තාම හරිය ලොකු දැනුමක් නැහැ. දැන් මදුෂ මේ ඔය පල්සා එකක කාලයත් එක්ක යම් කිසි විදිහකට මේ කියන්නේ ඒක පල්ස් එක කියන එක වෙනස් වෙන්න පුළුවන්ද? එකම පල්ස් එකද අපිට හැමදාම බලන්න වෙන්නේ?
ඔව් දැන් මෙහෙම දැන් පල්සස් දෙකක් අතර අපි හිතමු කාලය තප්පර එකක් කියලා. එතකොට මේ අවුරුදු ගාණක් යද්දී අවුරුදු ඒ කියන්නේ අපි හිතමු 1000ක් නැත්තම් 1000 ගාණක් ඔය වගේ විශාල ප්‍රමාණයක් ගියාට පස්සේ මේක මේ තියෙන කාල පරාසය ටිකෙන් ටික වැඩි වෙන්න ගන්නවා. දැන් කලින් තප්පර එකක් තිබ්බා නම් ඊට පස්සේ සෑහෙන කාලට පස්සේ ආයි තප්පර එකකට 1.5ක් නැත්තම් දෙකක් විතර වගේ මේ වැඩි වෙන්න පුළුවන්. මේක ඇත්තටම වෙන්නේ මේ අර කෝණික ප්‍රවේගය වෙනස් වෙන හින්දා. ඒ කියන්නේ නියුට්‍රෝන තාරකාව ටිකක් කැරකෙන වේගය සෑහෙන වැඩි හින්දා ටිකක් විශාල වෙන්න ගන්නවා. මේ හේතුව හින්දා තමයි මේ ඇත්තටම මේ වේගය කියන්නේ කාලය වැඩි වෙන එක දේ සිද්ධ වෙන්නේ. හැබැයි සමහරලාට කියන්නේ යම් ආකාරයකින් කෝණික ප්‍රවේගය නැවත යථා තත්ත්වෙට පත් වෙන අවස්ථා තියෙනවා. එතකොට ආයි නැවත කලින් තිබ්බ මේ වේගෙටම එන්න ගන්නවා. මෙහෙම දෙයක්ත් මෙහෙම විශේෂ දෙයක්ත් තියෙනවා මේ පල්සස් වල.
ඔව් මම දැස අපි තව කියන්න ඕනේ මේ MSP කියන්නේ මොකක්ද කියලා. මේ පල්සස් වර්ග හඳුනන නොටේෂන් එක තමයි MSP කියන්නේ. ඒ කියන්නේ තේරුම තමයි මිලි සෙකන්ඩ් පල්ස කියලා. මිලි සෙකන්ඩ් පල්ස එකක් කියලා කියන්නේ යම්කිසි පල්ස එකක් තප්පරයකට මිලි සෙකන්ඩ් මිලි තප්පර 10ක් හෝ ඊට වඩා වැඩි වේගයෙන් භ්‍රමණය වෙනවා නම් ඒක වටා මේ ඒක අපි MSP එකක් විදිහට තමයි හඳුන්වන්නේ. බොහෝ විට මේ තොරතුරු ගන්නකොට අපිට ලැබෙන්නේ MSP කියන මේ නොටේෂන් එකෙන් තමයි.
දේශප්‍රිය මේ ළඟදී ෆර්මි ටෙලස්කෝප් එකෙන් මේ අලුත් සොයා ගැනීමක් සිද්ධ කළා නේද?
ඔව් අපිට මේ ආරංචිය ලැබුණේ මේ මාසේ මුලදී, يعني නොවැම්බර් මාසේ මුලදී තමයි ලැබුණේ. ෆර්මි ගැමාරේ ස්පේස් ටෙලස්කෝප් එක ගැන හොඳට අහලා ඉතින් මොකද දැන් මේක ගොඩක් වැඩි කාලයක් නේ අවුරුද්දක් විතර වගේ ඇති අභ්‍යවකාශ ගත කරලා අපිට මේ ගොඩක් විස්තර ලබා දෙනවා. මේකෙන් හොයාගත්තේ ඉතාමත් වැදගත් දෙයක්. අපිට මේ සඳහන් කරන මුලින්ම මේදී මේ ගැමාරේ ඒ කියන්නේ ගැමා කලාපයට අදාළ සංඛ්‍යාත තමයි මේදී මේගොල්ලෝ අධ්‍යයනය කරන්නේ. මොකද අපි දන්නවා කලින් අපි කතා සඳහන් කළේ රේඩියෝ සංඛ්‍යාතයට අදාළව. මොකද රේඩියෝ සංඛ්‍යාතයට වඩා ගැමාවල සංඛ්‍යාතය වැඩි. ඒ නිසා මේවේ ශක්තිය ඉතාමත් වැඩි. ඒ නිසා මේ විශේෂ වූ උපකරණ අවශ්‍ය මේවා අධ්‍යයනය කරන්න. ෆර්මි ගැමාරේ ස්පේස් ටෙලස්කෝප් එකට මේකට පුළුවන් වෙලා තියෙනවා අලුතින් පල්සාස් 8ක් හොයාගන්න. මේ පල්සාස් 8ෙන් එකක් ගැමාරේ වලට අදාළ වෙන MSP එකක්. ඒ කියන්නේ MSP කියලා අපි කලින් කිව්වා මිලි සෙකන්ඩ් පල්ස කියන එක. මෙවෙන් එකක් ඒ ගණනට ඇත් වෙනවා. ඒ වගේම තවත් කියන්න ඕන මේවා මේ හුඟක් මේ හම්බෙලා තියෙන හුඟක් කරලා භ්‍රමණය වෙන්නේ ඉතාමත් අධික වේගයකින්. ඒ කියන්නේ නියුට්‍රෝන ස්ටාර් එක තමයි මේ පදනමේ තියෙන්නේ. මේවා මේ තප්පරෙට දහස් ගණනක වටයක් කරකිනවා. ඒ නිසා මේවා පේන්නේ ඉතාමත් අර නිවිලිමේපත් වෙනවා. කියන්නේ බ්ලින්ක් වෙනවා වගේ තමයි පේන්නේ. ඒ නිසා මේ තමයි වැදගත් වෙනවා මේ වගේ සොයා ගැනීම් කරන එක. මොකද මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් යම්කිසි අදහසක් ලබා ගන්න කොහොමද අතීතයේ විශ්වය පැවතුනේ කියලා. මේ ෆර්මි ටෙලස්කෝප් එකේ පුළුවන් වෙලා තියෙනවා ගැමාරේ රේන්ජ් එකේ තියෙන පාසස් 55ක් විතර පහුගිය අවුරුද්ද පුරාවටම හොයාගන්න. නමුත් ඒක ගිය අවුරුද්දේ දැන් තිබ්බේ ෆර්මි එකට කලින් තිබ්බ ඒගට් කියන ටෙලස්කෝප්. ඒ කියන්නේ එනර්ජිටික් ගැමාරේ එක්ස්පෙරිමෙන්ට් ටෙලස්කෝප් කියන එක තමයි කලින් තිබ්බේ. ඒක අවුරුදු 9ක් තිබ්බා. නමුත් ඒකට හොයාගන්න පුළුවන් උනේ මේ පල්සස් 5ක් විතරයි. ඒ නිසා අපි මේ මතක් කරන්න ඕනේ මේ වගේ සොයා ගැනීම් ඉතාමත් වැදගත් වෙනවා මේ වගේ අධ්‍යයනය කරන්නට. අපි දැන් කිව්වා වගේ මේ ඕගොල්ලෝ දන්නවනේ මුගක් කලාවට මේවා බොහෝ විදුරට කරන්න වෙන්නේ අපිට රේඩියෝ නිරීක්ෂණ පදනම් කරගෙන. මේ සඳහා මේ ලෝකයේ එක එක රටවල් වල පිහිටලා තියෙනවා රේඩියෝ දුරේක්ෂ. මේවෙන් තමයි මේ නිරීක්ෂණ ලබාගෙන අධ්‍යයනය කරන්නේ. එතකොට අපිට මේ වැදගත් වෙන ආරංචියක් වෙනවා මේ පෙරුටෝ රිකවල තියෙනවා මේ එක ටෙලස්කෝප් එකක්, රේඩියෝ ටෙලස්කෝප් එකක්. මේක නම ඇරසීබෝ කියලා තමයි කියන්නේ. මේකෙන් යොදාගෙන මේ රිසර්ච් කරලා තියෙනවා ගොඩක් මේ පහුගිය කාලෙදී. මේ ටෙලස්කෝප් එක තමයි ලෝකේ තියෙන එක එක ඩිෂ් එකකින් තියෙන විශාලම ටෙලස්කෝප් එක. ඒ කියන්නේ ඩිෂ් එක උඩ ලොකුයි එක ඩිෂ් එකක් තියෙන විශාලම ටෙලස්කෝප් එක. මේකෙන් මේ කලින් සඳහන් කළා වගේ මේ අපිට හම්බෙලා තියෙනවා මේ ශීරපතේ තියෙන පල්සාස් කීපයක් හොයාගන්න පුළුවන් වෙනවා තියෙනවා. පහුගිය අවුරුද්ද වගේ කාලේ තමයි මේක වැඩ කරලා තියෙන්නේ. මේකෙදි මේ හම්බෙලා තියෙනවා අපිට සාමාන්‍ය ලැබෙන පල්සාස් වල ඒ පද්ධති වල තියෙන්නේ වෘත්තාකාර පතයක් තමයි තියෙන්නේ. වෘත්තාකාර පතක තමයි යන්නේ. නමුත් මේ හම්බ වෙච්ච මේ විශේෂ වූ පල්සායකේ මේ පතය මොකක් දුරට ඉලිප්සාකාර ස්වභාවයක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ තව එකක් තමයි මේ අර කලින් කිව්වා වගේ මේ බයිනරි සිස්ටම් එකේ තියෙන අනිත් අරුව සාමාන්‍යයෙන් තියෙන්නේ නියුට්‍රල් ස්ටාෆ් එකක් හරි වයිඩ් ඕෆ් කෙනෙක් හරි. නමුත් මේ විශේෂ අවස්ථාවේ මේ මේ ළඟදී හොයාගෙන තියෙන මේ විශේෂ අවස්ථාවේදී ලැබිලා තියෙන අනිත් අරුව තමයි මේන් සීක්වෙන්ස් රේන්ජ් එකේ තියෙන අපේ ඉර සූර්යයා වගේ තරුවක්. ඒ නිසා මේ හොයාගෙන විද්‍යාඥයින්ට යම්කිසි මේ කුතුහලයක් ඇති කරලා තියෙනවා. මොකද මේ වගේ දෙයක් කලින් හොයාගෙන නැහැ. මුල්ම වතාවල් තමයි මේක හොයාගෙන තියෙන්නේ. ඒ වගේම මේ තවත් කියන්න ඕන මේ විශේෂත්වයක් තියෙන මේ ස්කන්ධය වැඩි. සූර්ය ස්කන්ධ 1.74ක් විතර වෙනවා. එහෙම නිසා මේ ඉතාමත් වැදගත් කරුණක් වශයෙන් අපිට කියන්න පුළුවන්.
ඔව් ඉතින් තාක්ෂණය දියුණු වෙනවත් එක්කම තව තව අලුත් දේවල් සොයාගනි. දැන් ඇරසිබෝ එක වෙනුවට දැන් චීනෙන් අනාගතයේදී හදන්න තියෙනවා මේ මීටර් 500ක් ලොකු එකක්. ඒ කියන්නේ ඇරසිබෝ වගේ කීප ගුණයක් විශාල රේඩියෝ ටෙලස්කෝප් එකක්. ඉතින් ඒක හදුවාම තවත් අපිට අලුත් පල්සාස් හොයාගන්න පුළුවන් වෙයි. සහ ඇත්තටම යුනිවර්ස් එකේ කොහොමද හිස්ටරි එක අපිට කොහොමද යුනිවර්ස් එක ඇති වුණේ කියන දේවල් වලට තවත් පිළිතුරු අපිට සමහරවිට හොයාගන්න පුළුවන් වෙයි. පල්සාස් කියන තවත් විස්තර අවශ්‍ය නම් අපේ මගේ මදූෂය ලියපු ආටිකල් එකක් ඇති ස්කයිල් කේකේ අපි ඒකේ ලින්ක් එක පල්ලෙහක් දාන්න. ඒක පොඩ්ඩක් කියවල බලන්න. ඒක තව දුරටත් කියන්නේ ගොඩක් හොඳින් පැහැදිලි කරලා තියෙන පල්සාර එකක් කියන්නේ මොකද්ද සහ ඒක ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන. අද අපි ස්කයිල් කේ පොඩ්කාස්ටින් කතා කරේ අතරම පල්සා සහ ඒ ආශ්‍රිත කරුණු ගැන. අපි තන ඊළඟ පොඩ්කාස්ට් එකටත් ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙයි කියලා. ඕගොල්ලන්ගේ මොන හරි තාරකා විද්‍යාව ආශ්‍රිතව ගැටලු තියෙනවා නම් අපිට අපේ ඊමේල් එකට දාන්න ලබන්න admin@skylk.com කියන ඊමේල් එකට. අපි අදට skylk පොඩ්කාස්ට් එක මෙතනින් ඉවර කරනවා.